නිවේදනයයි 2024 ජාත්‍යන්තර කාන්තා දිනයේ සමරමින් පාර්ලිමේන්තුවේ හිටපු කාන්තා මන්ත්‍රීවරයන්ට උපහාර පිළිමක් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසද දිනයේ විසින් 2024 මාර්තු 7 වන බ්‍රහස්පතින්දා එනම් අද දින පූර්ව භාග 11ට කාර්යක සභා කාමර අංකයේ කෙහිදී පැවැත්වීමට කටයුතු උදා ඇති අතර ඒ සඳහා සහභාගී වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව ආරාධනා කරන්න කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම දරුවක් ග්‍රාමත්තුමා
අර කථානායකතුමනි 2022 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කියවිය යුතු 20 වන වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 පෙබරවාරි 7 වන දින ඇති අංක 23.75/15 දරන අතිවිශේෂ ගැටසපත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමැතිතුමා
ගරු කථානායකතුමනි 2022 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මම මේ පුන පුනාම මේ සභාවේ ඉල්ලීමක් කරා ඔබතුමාගෙන් අර ඉන්ට්‍රස්ට්‍රි ලෝන් ප්‍රෝග්‍රෑම් එකේ අර හත්වෙනි කාණ්ඩයේ සිසුන්ට මේ වන විටත් තවම බැංක් ඔෆ් සිලෝන් එක හෝ නෑ බැංක් ඔෆ් සිලෝන් හෝ තපරකින් බැංක් ඔෆ් සිලෝන් හෝ NSB බැංකුව තවම එකඟ වෙලා නැහැ. හැබැයි මං කියන්න කැමතියි ඔබතුමාගේ මැදිහත් වීම තුළ ඒ දූ දරුවන් දැන් අධ්‍යයන කටයුතු පටන් ගන්න තිබෙනවා. ඒ අයගේ බියක් තියෙනවා අධ්‍යයන කටයුතු පටන් අරගෙන යන අතරමඟ ඒ අයට නතර වෙන්න කියයිද කියන ඒ නෑ බිය තියෙනවා. මම මේ ඒගොල්ලොන්ගේ බිය මේ සැකසංකා ඉදිරිපත් කරන්නේ සැකසංකා තියාගන්න ඉපයි කියලා මම කියනවා. ඔබතුමත් ඒක ඔබතුමයි ප්‍රකාශය කරන්න මම ඉල්ලීමක් කරනවා. හරි ඔබතුමා වෙනස් කරන්න නැති වුණාට තවම බැංක් ඔෆ් සිලෝන් එකයි ජාතික ඉදිරි කිරීමේ බැංකුවයි මේ තීන්දුව තීරණ වලට අවනත වෙලා නැහැ. ඒකයි ගරු අමතුමා තියෙන ප්‍රශ්නේ. ඔබතුමා ගැන සැකයක් නැහැ. ඒ නිසා කරුණාකරලා මේ ඒ ස්ටුඩන්ට්ස්ලාට KIA ස්ටුඩන්ට්ස්ලාට කරුණාකරලා මේ අවස්ථාව නිරවුල් කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
කථානායකතුමනි මේ කාරණය නිරවුල් කරලා දුන්නා. ලංකා බැංකුවේ ඔබතුමා කියන එක හරි අදිමදි කිරිල්ලක් තියෙනවා මේ කාරණය සම්බන්ධයෙන්. පළවන සහ දෙවන කණ්ඩායම් දෙකේ 200කට ආසන්න පිරිසක් මුදල් ගෙවීම පැහැර හැරපු නිසා ඔවුන් මේ දැන් ඉන්න කණ්ඩායමට ණය දීම ප්‍රමාද කරලා තියෙනවා. මේ පිළිබඳව සාකච්ඡාවට කීපයක් තියලා එකඟතාවයකට ආවා ණය නොගෙවපු නන් පර්ෆෝමින් ලෝන්ස් වල 194 දෙනෙක්ගේ ණය මුදල් භාණ්ඩාගාරයේ විසින් ඇබ්සෝබ් කරන්න. හරි අරගොල්ලන්ගේ රිකවරි එකට යන එකට යටත්ව. එතකොට එහෙම ඇබ්සෝබ් කරන එකේ කැබිනට් පත්‍රිකාව අනුමත කරලා ගිය සතියේ පෙර සතියේ සියල්ල ගිහිල්ලා දැන් භාණ්ඩාගාරයට යවලා තිනවා. ඒක තව දින දෙකකින් තුනකින් ආවන් පස්සේ අපි නිල වශයෙන් බැංකු සහායවට දැනුම් දෙනවා. හැබැයි ඒ අතරතුර KIU එකයි අනිත් විශ්වවිද්‍යාලයට දෙකම මං බලධාරීන් කැඳවලා අපේ නිලධාරීන් හරහා පොරොන්දුවක් දුන්නා. ඒගොල්ලන්ට ඕගොල්ලෝ පටන් ගන්න මේ කෝසස් ටික සති දෙකක් තුන මේක සම්පූර්ණයෙන්ම නිරවුල් වෙනවායි කියලා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා
කරු කථානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල ප්‍රවාහන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉඩම් අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මම වාර්තාව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදුලි බල හා බලශක්තිය මතුවා.
ගරු කථානායකතුමනි, 2022 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනතේ තුන්වන වගන්ති යටතේ පත් කරන ලද කමිටුවේ උපදේශ සහ නිර්දේශ මත එම පනතේ 5 සහ 6 වගන්ති සමග කියවිය යුතු 7 වගන්ති යටතේ ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූලි 10 වෙනි දිනදී අංක 2340 ඇලීරක් 2 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ය සභාව වාර්තා පිළිගැන්වීම ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව තලතා අතුකෝරළ මැතිනි.
ඒ වෙනුවට මුදිතා ප්‍රීතං.
මුදිතා ප්‍රීශාන්ති මැතිනි.
තනකතුමනි, ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද සාපුහා කාර්යාලය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වාර්තා ගරු සරත් වීරසේකර
මැතිතුමා.
ප්‍රදීප් පුඳුගොඩ මැතිතුමා ඉදිරිපත් කරනවා.
ගරු කථානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පරිසර හා ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා දෙකක් අජිත් මාන්නපෙරු මෙතු.
ගරු කථානායකතුමනි, පරිසරය ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරන ලද 2022 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාංක 2. ගරු කථානායකතුමනි, පරිසරය ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කරන ලද 2021 වර්ෂය සඳහා වූ භූ විද්‍යා සමීක්ෂණා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා GSMB ටෙක්නිකල් සර්විසස් උද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ක සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාවන් මම ඉදිරිපත් කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු ජයන්ත සමරීර මැතිතුමා.
අමහනුව ගරු කතනෙක්ට
මුදල් ආර්ථික හා ස්ථායීකරණ ප්‍රතිපත්ති පිළිබඳ මැතිතුමා උත්තර දෙන්න. සභානායකතුමා, පළවෙනි ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, සති දෙකක් කලින් ඉතුරු.
සති දෙකක්. රත්නසේකර මැතිතුමා absent. සම්මන් ප්‍රිය හේරත් මැතිතුමා.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ආ දෙක දැනට නැත. ආ 3 ඉදිරියේදී පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආයන්න දෙක පියවර ගැනීමට බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තියෙනවා ගරු කථානායකතුමනි. කුෂ්‍යන්ත සූත්‍ර සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස ඉදිරිපත් කළ හැක්කේ පසුගිය වකවානුව තුළ ඇති වූ ආර්ථික පසුබෑම සමග යන්ත්‍ර සූත්‍රවල මිල අධික ලෙස ඉහළ යාම, අමතර කොටස් ඉන්ධන හා ලිහිසි තෙල් මිල ඉහළ යාම සහ ක්‍රියාකරුවන්ගේ අය කරනු ලබන ගාස්තු ඉහළ යාමයි. කෙසේ වෙතත් යන්ත්‍ර හිමියන් අතර ඇති තරඟය නිසා මෙම මිල යම් පමණකට අඩු වී ඇතත් අය කරන ගාස්තු තවමත් ඉතා ඉහළාගයක පවතී. මේ වනට ගොයම් කපන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් රටපුරා විවිධ යන්ත්‍ර හිමියන් අතර ඇති අතර බොහෝ යන්ත්‍ර ණය පදනව මත මිලදීගත් යන්ත්‍ර බැවින් වාරික ගෙවීමේ අරමුණින් යන්ත්‍ර හිමියන් අස්සුන් ඉලීමට යන වියදමට සාපේක්ෂව අඩුමිල ගණන් වලට පවා ගොවිබිම් වල ගොයන් කපන බව නිරීක්ෂණය වන අතර මේ කර්මාන්තයේ කඩා වැටීමකට හේතු විය හැකිය. එම නිසා සමස්තයක් ලෙස ගොවියාගේ පාර්ශ්වයේ මෙන්ම යන්ත්‍ර හිමිකරුවන්ගේ පාර්ශ්වය පිළිබඳවද අවධානය යොමු කර ඉදිරියේදී කටයුතු කිරීම සුදුසු වේ. ආයන 3 ඉදිරි මහා කන්නයේට පෙර මෙම ක්‍රමවේදය සැකසීමට බලාපොරොත්තු වෙනවා. ඇයන්න අදාළ නොවේ.
විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, වගකීතු අමාත්‍යංශයක් තමයි මේ රටේ කෘෂිකර්ම අමාත්‍යංශය කියන්නේ. ඇත්තටම දුන්නු පිරිතර සම්බන්ධයෙන්ම ඇමතුමාට දොස් කියන්නේ. විශේෂයෙන්ම මේ රටේ ඉන්න සම්පූර්ණ නිලධාරී පැලැන්තිය මේකට වග කියන්න ඕනේ. අද අපි දන්නවා විශේෂයෙන්ම වීඅස්සනු නෙලීමේදී යොදා ගන්න අපි දැන් ගැමි වහර කියන්නේ භූතය කියලා. ඒතර මේ යන්ත්‍ර වලට විශාල මුදලක් ඇත්තටම අය කරනවා. මම කියන්නේ මේක මේ යන්ත්‍ර අයිතිකාරුන් සහ ගොවියත් ආරක්ෂා වෙන වැඩපිළිවෙළක් ගරු හැමතුමනි හදන්න ඕනේ. ඉතින් මේ ඉදිරියේදී මම හිතන්නේ තාමත් හදන්න බලාපොරොත්තු වෙනවා කියන උත්තරයක් තාමත් හම්බුනේ. ඒ වගේම දැන් මේ සම්බන්ධයෙන් නියාමනයක් මම හිතන්නේ තාමත් සිදු කරලා නැහැ. ඒකත් ඉදිරියේදී කරන්න යනවා කියන කාරණේ තමයි මේ පිළිතුරු තුර අන්තර්ගත වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ දැන් මේ ලෝකේ තාක්ෂණත් එක්ක ඉස්සරහට යනවා. ඒ තාක්ෂණය අපි ගන්න ඕනේ. ඒ වගේම දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මම දැන් අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට වීඅස්සන නෙලිමේ කාලේදී ගරු ඇමතුමනේ මම හිතන්නේ විශාල මේ වගාව නෙලා ගන්නා වගාවෙන් විශාල ප්‍රමාණයක් අපත යනවා ඇත්තටම. මේ යන්ත්‍රන නියාමනයක් නැතිකම මේ එකක්. ඒ වගේම අනික් කාරණේ තමයි එක එක මිල ගණන් තමයි මේ යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන් ආය කරන්නේ මේ අහිංසක දුප්පත් ගොවීන්ගේ. එන්න මේ යන්ත්‍ර අරගෙන තියෙන්නේ බොහොම අමාරු. ඒකත් අපි පිළිගන්නවා. මොකද සමහරලාවට ෆිනෑන්ස් එකක් දාලා තමයි මේ යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ. එතකොට ගරු ඇමතුමනි මේ නියාමනය මං හිතන්නේ තාමත් කරේ නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමා ඇත්තටම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට විශේෂයෙන්ම අපි කැබිනට් අමාත්‍යවරයා විදිහට රාජ්‍ය අපි මහින්ද අමරේ අමතුමාට ඉල්ලා හිටිනවා මේ නියාමනය ඇත්තටම ඉක්මනටම කරන්න අවශ්‍ය වෙනවා මේක. මේක අපි අද මේ මොහොතේ අවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙන ඉන්න මේ නියාමනය කරන කාල සීමාව සම්බන්ධයෙන් ඔබතුමාට අඩුම ගානේ අපිට දිනවකවනුවක් කියන්න බැරි දින කාරණේ අහන්න කැමතියි.
අරුව ඇතුමා දැනට තිබෙන තත්ත්වයන්ව ඉදිරි ජලකන්නේට පෙර ආතුව මේ කඩයුත්ත කරන්න තමයි අපි රාශ් කරලා තියෙන්නේ. ඉදිරි මහකන්නේට පෙර
ගරු ඇමතුමේ තවක් තියෙන කාරණයක් තමයි විශේෂයෙන්ම දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබතුමා මේකට දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් උත්තරයක් වැලි කර්මාන්ත විෂයත් ඔබතුමාට තියෙන්නේ. අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි සමස්ත රට පුරාම අද විශාල වශයෙන් සුදුමැස්සා රෝගයෙන් පොල්ගත් විශාල ප්‍රමාණයක් අද විනාශයට පත් වෙලා තියෙනවා. එතකොට තාමත් අපිට බැරි වෙලා තියෙනවා දැන් තියෙන්නේ අර යන්ත්‍රයක් හඳුන්ලා දීලා තියෙනවා එක උස ගහකට ගන්න රුපියල් 200ක් සාමාන්‍ය ගහකට රුපියල් 100ක් අය කරනවා. ගරු ඇමතුමනි තාමත් අපිට බැරි වෙලා තියෙනවා මේ රෝගේ මර්ධනය කරගන්න. මම හිතන්නේ අවස්ථා කීපෙකදී මේ ගරු සභාවේ අවධානයට යොමු කරා. තාමත් මේ සම්බන්ධයෙන් අපිට ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ හානිය වළක්ව ගන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍රයක් අපිට නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් අහන්න කැමති.
දුව ඇත්තරම මේක වැවිලි කර්මාන්ත විශේෂට අදාළ වෙන්නේ ගරු කථානායකතුමනි මේක මම හිතන්නේ වැවිලි කර්මාන්ත රාජ්‍යමතුමා ඉන්නවා. මේ ගැන ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන් නම් මේක කෘෂිකර්ම විෂය නෙවෙයි වැවිලි විෂයට ඇත් වෙන්නේ. එහෙම නැත්නම් ඔබතුමාට අපිට ගරු ඇමතුමා ඉන්න වෙලාවක මේ ප්‍රශ්නට අපිට ඍජු පිළිතුරක් දෙන්න පුළුවන් ගරු කථානායකතුමනි.
හරිනේ.
මාව මේ අපහසුතාවයට පත් කරන්න හදනවා නෙමෙයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත විෂයන් දෙකම එකම අමාත්‍යාංශයකට තියෙන්නේ. ඇත්තටම මේක මහා ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම දැන් අපිට තාමත් බැරි වෙලා තියෙනවා මේක මර්ධනය කරගන්න. මේ දැන් මේ සභාවේ අපි අවස්ථා කීපයකදී මේකේ සභාවේ අවධානයට යොමු කරා. තාමත් මේකට විසඳුමක් නැහැ ගරු ඇමතුමනි. එහෙනම් මේකට වැවිලි කර්මාන්ත ඇමතුමා මම හිතන්නේ අපිට යම් යම් පිළිතුරු ලබා දුන්නා. නමුත් පිළිතුරු සෑහෙන්න පත් වෙන්න බෑ ඇත්තටම. ඉතින් අද මේ වෙද්දි සම්පූර්ණ පොල්වගා විනාශයට පත් වෙලා තියෙනවා. මේකට ඇත්තටම ක්ෂණික පියවරක් ගන්න ඕනේ. තාමත් අමාත්‍යාංශයේ පැත්තෙන් මේකට අවශ්‍ය වෙන විසඳුමක් ලබා දෙන්න පිළිතුරු අරගෙන නැහැ කියන කාරණේ මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. කවද්ද මේක අපිට මේක අඩුම ගානේ උපකරණයක් හරි මේ වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙනවද? ඒ වෙනුවෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ග කියලාවත් මේ අපිට දැනගන්න බැරිද කියන කාරණේ අහන්න කැමතියි.
ගරු මන්තුමා මම හිතන්නේ දැන් මේ 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 රෝගයේ ගරු කතානකට අපේ ප්‍රදේශවල තිබුණා. මොකද දැන් මේ වෙනකොට යම් තරමකට පාලනය වෙලා තියෙනවා. මම හිතන්නේ මේකේ ඔබතුමන් දන්නා වැලිගම ප්‍රදේශය ඉඳලා බහුල වශයෙන් තිබුණා. දැන් මට මම දැනගන්න විදිහට යම් ප්‍රමාණයකට පාලනයක් තියෙනවා මේ සුදුමැස්ස රෝගේ.
ඔයාට උත්තර දෙන්න. ඇචර හරි බොහොම ස්තුතියි ඩී වීර සිංහ මන්ත්‍රීතුමා ඇබ්සෙන්ට් මුදිතා ප්‍රියශාන්ති මෙතනිය
ගරු කථානායකතුමනි
බුද්ධ ශාසන ඇමතුමාගෙන්
ගරු කථානායකතුමනි ආ එක ඔව් ආ දෙක ඔව් ආ එක ඔව් ආ දෙක ඉතිරි කාර්යයන් නිම කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඇස්තමේන්තු කැඳවා ඇති අතර එම ඇස්තමේන්තු ලද විගස ඉතිරි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඈ අදාළ නොවේ.
ලලිත් වර්ණකුමාර මෙතුමා මදුර විතානගේ මන්ත්‍රීතුමා
ආරෝගතනායකතුමනි
කෘෂිකර්ම ඇමතුමා උත්තර දෙන්න සභානායකතුමා කෘෂිකර්ම ඇමතුමා නැහැ කෘෂිකර්ම ඇමතුමා ප්‍රශ්න උත්තර දෙන්න
උත්තර ගුණතිලක ඊට වඩා අර නෝන ගිහලා එතනින්
තරු කථානායකතුමනි ආ එක ගම්මිරිස් කරාමුණටි එනසල්සා කුරුඳු වැනි සුළු අපනයන භෝග වගාව ග්‍රාමීය මට්ටමින් ප්‍රවර්ධන කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කුරුඳු වාණිජ භෝගයක් ලෙස සංවර්ධනය කිරීම උදෙසා 20/23/9 දින සිට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. ඒ අනුව කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. කුරුඳු නව වගාව ව්‍යාපෘත කිරීම සඳහා ආයෝජන ආධාර යටතේ කුරුඳු පැල බඳුනකට රුපියල් 7 බැගින් ගොවීන්ට නිකුත් කිරීම මෙම කුරුඳු පැල බඳුනකට රජය විසින් අනුමත කර ඇති මුදල රුපියල් 25ක් වන අතර ඉතිරි රුපියල් 18 මුදල රජය විසින් අදාළ පැල සපයන ලියාපදිංචි තවන් වෙත ගෙවනු ලැබේ. සම්ප්‍රදායිකව කුරුඳු වගා නොකරන ප්‍රදේශ වන කුරුණෑගල කෑගල්ල ගම්පහ බදුල්ල මොනරාගල අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගොවීන් කුරුඳු වගාව පිළිබඳව දැනුවත් කිරීම සහ පුහුණුව ලබා දීම රාජ්‍ය නිලධාරීන් පාසල් ළමුන් ඉලක්ක කරගෙන කුරුඳු වගාවේ වැදගත්කම සහ රජය මගින් එම වගාව ප්‍රවර්ධනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් පැවැත්වීමට ග්‍රාමීය මට්ටමින් කුරුඳු සැපයුම් කරුවන් පුහුණු කිරීම තුළින් තෝරා ගන්නා සැකසුම්කරුවන්ට ජාතික කුණ්ඩු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයේදී ජාතික ව්‍යාපෘති පුහුණු සහතික NVQ ලබා දී විධිමත් සැකසුම්කරුවන් ලෙස කුරුඳු කර්මාන්තයට යොමු කිරීම කුරුඳු වගාව සහ කුරුඳු කර්මාන්තය පිළිබඳ මාධ්‍ය වැඩසටහන් පැවැත්වීම ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකා ගුවන්විදුලිය හරහා ග්‍රාමීය මට්ටමේ විවසායකයින්ට අපනයනය සඳහා කුරුඳු සැකසීමට අවශ්‍ය සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සමඟ රුපියල් මිලියනයක් දක්වා ආයෝජන ආධාර ලබා දීම කුරුඳු සඳහා පවතින ප්‍රාදේශීය මිල ගණන් පිළිබඳ තොරතුරු පුවත්පත් සහ ගුවන්විදුලිය තුළින් සතිපතා ප්‍රචාරයට පත් කිරීම ග්‍රාමීය විවසායකයින්ට කුරුඳු අපනයනයට අවශ්‍ය පුහුණුව මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සම්බන්ධ කිරීම තුළින් ඊට අවශ්‍ය සහාය ලබා දීම සම්ප්‍රදායිකව කුරුඳු අපනයන කරමින් කරන මෙක්සිකෝව චිලි පේරු වැනි රටවලින් පරිබාහිරව චීන වැනි රටවල් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර කුරුඳු එම රටවලටද අපනයන කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහ ග්‍රාමීයව සිටින කුරුඳු අපනයනකරුවන් චීන රජයේ රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය සහාය ලබා දීම. කුරුණු සඳහා භූගෝලීය දර්ශක සහතිකය geographical identification යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම එම සහතිකය යටතේ කුරුඳු යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පවතින කුරුඳු වගාවන්ගේ ඵලදායීතාවය වැඩිකර එකක කුරුඳු වගාවකින් ලබා ගන්නා අස්වැන්න වැඩිකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සුළු අපනයන භෝග ප්‍රවාදන සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පහත පියවර ගෙන ඇත. ගම්මිරි, ස්කෝපි, කොකෝවා, පැඟිරි, සාදික්කා, කරාම්බු, ගොරකා සඳහා ක්‍රියාත්මක කරන නව වගා වැඩසටහන් යටතේ සහන මිලට පැල ලබා දීම අක්කර 8න් එකක් එනම් ඒ කියන්නේ පර්චේස් 20 සිට අක්කර 5 දක්වා වගාවන් සඳහා අපනයන කෘෂි භෝග වගාවන්හි ඵලදායීතාවය නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එක සහන ආධාර මිලක් යටතේ පාළු සිටුවීම සඳහා පැල ලබා දීම දෙක සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම තුන පලිබෝධ සත්ව හානි වළක්වා ගැනීම සඳහා උපාංග පද්ධති හඳුන්වා දීම කාබනික ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම යටතේ කාබනික වගා ලෙස අපනයන භෝග ස්ථාපනය කිරීම කරමින් ගම්මාන පිහිටුවීම කුඩා පරිමාණ ගෙවතු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම දෙක භෝගය වගා ප්‍රවර්ධන කරනු ලබන ප්‍රදේශ කුරුඳු ගම්පහ කුරුණෑගල කෑගල්ල බදුල්ල මොනරාගල අනුරාධපුරය පොළොන්නරුව වවුනියාව අනෙකුත් සුළු අපනයන භෝග මහනුවර මාතලේ නුවරඑළිය කුරුණෑගල කෑගල්ල ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල බදුල්ල රත්නපුරය අනුරාධපුරය පොළොන්නරුව සහ අම්පාර තුන නැත හතර අදාළ නොවේ පහ ඔව් ආ අදාළ නොවේ
ගරු කතානායකතුමනි මට මේ අතුරු පස්ස දෙකක් තියෙනවා පළවෙනි එක තමයි පහුගිය කාලේ පුරාවටම අපි මම පාර්ලිමේන්තුවේ රිසර්ච් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්ත කාරණා මේ තොරතුරු අනුව මේ මේ දැන් අමතුමා කියපු කාරණාවට යම්කිසි පරස්පර කාරණාවක් තියෙනවා මොකද අපනයනේ අපනයන කරන ලද තොරතුරු බැලුවට පස්සේ මෙරට වගා කරන්න පුළුවන් විශාල භෝග ප්‍රමාණයක් මෙරටට ආනයනය කරලා තියෙනවා. එතකොට ගරු අමාත්‍යතුමනි ඒක මම අවස්ථා කීපයකදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දත්ත තොරතුරුත් එක්ක ඔබතුමාට මම මේ ප්‍රශ්නෙන් පස්සේ තොරතුරු ටික ලබා දෙන්නම්. එතකොට ඒක මම අහන්නේ දැන් අපේ රටේ මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ විශාල නිලධාරී ප්‍රමාණය කියන මම දන්න විදිහට රාජ්‍ය සේවයෙන් විශාල නිලධාරීන් සහ සාමාන්‍ය සේවක විශාල ප්‍රමාණයක් ඉන්න අමාත්‍යංශයක් තමයි කෘෂිකර්ම අමාත්‍යංශය මොකද මධ්‍යම රජය සහ පළාත් සභාව විශයක් විදිහට. එතකොට මේ නිලධාරීන්ගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් අපිට තිබෙනවා. මොකද පසුගිය කාලේ පුරාවට මෙරටට වගා කරන්න පුළුවන් භෝග වර්ග ඒ වගේම සුරුවපනයන භෝග ආනයන කිරීම සම්බන්ධයෙන් ඔබතුමාලා ඒ ඒ ඒ නිලධාරීන්ගේ කාර්ය සාධනය පිළිබඳ පසුගිය වසර තුළ පසුගිය වසර දෙක තුළ හෝ පසුගිය වසර පහ තුළ යම්කිසි කාර්ය සාධනය කර තිබේද ඔවුන්ගේ ප්‍රගතිය මොකද මෙච්චර ආනයනය කරනවා නම් ඒක අපේ මේ නිලධාරීන්ගේ මේ කැපවීම ඒ වගේම ඒකට සම්බන්ධ ඉන්වෝල්වමන්ට් එකේ දුර්වලකම බවට අපි දකිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා කාර්ය සාධනයක් කළා තියෙනවද?
ගරු මන්තුමනේ ගරු කතානායකතුමනේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ රජයේ යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් රැවලි කර්මාන්ත අමාත්‍යංශයත් දෙකම එක වහලක් යටට ගෙනල්ලා තියෙනවා. ඒ අන්දමින් අපිට ඒ මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් මේ ආයතන දෙකේම නිලධාරීන්ගේ කාර්ය සාධනය පිළිබඳව අපි මාසකට සැරයක් අපි රැස්වීමක් තියලා ඒකේ ප්‍රගතිය සමාලෝචනයක් කරනවා. එහෙනම් මම හිතන්නේ මේ ක්‍රමවේදය යටතේ අපි ඒ විතරක් නෙමෙයි ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකයි මහවැලි ඇතෝරිටි එකත් මේක යටතට ගෙනල්ලා තියෙනවා. මේ රටේ මං හිතන්නේ ජාතික ආරක්ෂාව වෙන්නේ අපේ කෘෂිකර්මය ඉංග්‍රීසියෙන් කිව්වොත් our national security is our food security. එනිසා ඒ පිළිබඳව අපි ඒකට අවශ්‍ය කටයුතු දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ නිසා මේ ආයතන දෙකේම ඉන්න සියලුම නිලධාරීන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා.
ඒ වගේම මගේ දෙවැනි ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, පසුගිය කාලේ පුරාවටම මේ අපිට ලැබිච්ච පැමිණිලි කීපයක් තියෙනවා, සෝජාන ක්‍රමයට පොල් වැවීම සම්බන්ධයෙන් ආයෝජක දේශීය සහ විදේශ ආයෝජක විශාල ප්‍රමාණයක් ඉල්ලීම් කරලා තියෙනවා. විශේෂයෙන් මේ ජාහල ප්‍රදේශයේ පැමිණිල්ලක් තියෙනවා. අත්හැර දමලද පුරං කුඹුරු ප්‍රදේශයක ඒ සෝජාන ක්‍රමයට පොල් වැවීම සම්බන්ධයෙන්, නමුත් ඒ අදාළ අනුමැතිය දෙන කෘෂිකර්ම නිලධාරීන් යම් යම් මුදල් ඉල්ලීම්, ඒ කියන්නේ ඍජුවනේ වක්‍රව අයථා ලෙස මුදල් ඉල්ලීම් කරමින්, ඒ වගේම ඒ ආයෝජකයන්ව අධාරිමට පත් කරමින් මේ අනුමැතියෙන් ප්‍රමාද කරනවා. මේ සම්බන්ධයෙන් මම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් කතා කරේ, එතුමත් මේ සම්බන්ධයෙන් දන්නවා. නමුත් මේ වගේ මේ දේශීය සහ විදේශීය ආයෝජකයන්ව අධාරිමත් කරමින් මේ කෘෂිකර්මාන්තය මේට අවශ්‍ය ඒ පහසුකම් දෙන නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන් අපි පැමිණිලි කරත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේ සම්බන්ධයෙන් අපිට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග?
අර කථානායකතුමනි, ඒකට උත්තරයක් හැටියට මම හිතන්නේ දැන් වෙනකොටත් අධිකරු ජනාධිපතිතුමා අපේ රටේ තියෙන සියලුම වගා කළ හැකි ඉඩම් අපි දැනටමත් අයිඩෙන්ටිෆයි කරලා තියෙන්නේ. ඒක එක වහලක් යටත ගේනවා. අපි ලෑන්ඩ් බැංක් එකක් හදලා එතනින් තමයි මීට පස්සෙ ඒ අවශ්‍ය ආයෝජකයන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඒ ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුවටත් එයි. ඒකේ සම්මත වුණාට පස්සේ මේ ප්‍රශ්නේ අපට විසඳ ගන්න පුළුවන් ලේසියෙන්.
මදුරු විතරයි.
ආයෝජකයෝ පැමිණිලි කරලා තියෙනවා ඒ යම් යම් කෘෂිකර්ම නිලධාරීන් හිතාමතාම ඔවුන්ගේ ඒ ආයෝජන වලට, ඒ වගා කටයුතු වලට අනුමැතිය දෙන්නේ නැතුව ප්‍රමාද කිරීම, අසාධාරණ ප්‍රමාද කිරීම, ඒවට කඩිනමින් විසඳුම් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මොකද සමහර ආයෝජක ඒක නිසාම ඒ මම කියන ආයෝජකයා වියට්නාමයට ගිහිල්ලා මාසයක් ඇතුළත තමන්ගේ ව්‍යාපාර පටන් ගත්තා. ඉතින් ඒ වගේ අපිට අපේ රටේ කොච්චර ඉඩම් තිබුණත් ඒ පහසු ඉඩම් තිබුණට ඒවට අනුමැතිය දෙන නිලධාරීන්ගේ තියෙන කාර්යක්ෂමතාවය, ඒ වගේම ඔවුන් ඒවට අවසර නොදීම පිළිබඳව අපිට ගන්න ක්‍රියාමාර්ග මොනවද? අමාත්‍යතුමාට මම දිගින් දිගට මේ කාරණා පිළිබඳව පැමිණිලි කරා, ඉහළ නිලධාරින් පැමිණිලි කරා. නමුත් අවසානයේ ආයෝජක ලංකාව අතහැර යනවා මිසක් ඒවට කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැති. ඒ සම්බන්ධව ඔබතුමාලට අපිට දැනට තියෙන පැමිණිලි ඉදිරිපත් කළ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න ක්‍රමයක් තියෙනවද?
ඔබතුමා මට ඒක විස්තර වශයෙන් ඉදිරිපත් කළොත් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
ඔද්දුවේ සමස්යක් දිර රටේ ජනතා ආයෝජකින් දේශීය ව්‍යාපාරකින් තියෙන මේ ප්‍රශ්නයට පොදුවේ යම් කිසි වැඩසටහනක් තියෙනවද? මොකක්hari පැමිණිල්ලක් කරන්න ස්ථානයක් තියෙනවද? ඒ බලධාරියෙක් ඉන්නවද? ඒ බලධාරියාගෙන් අපිට යම් කිසි ඒ පැමිණිලි කරන ඉදිරිපත් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි අවසාන වතාවට.
ඒ සම්බන්ධව අපේ කැබිනට් අමාත්‍යවරයාගෙන් එතුමාට දන්නලා අවශ්‍ය ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා අපි තමුනාසිර දන්නන්න.
හරි, බොහොම ඉරාණී ක්‍රොණත් මෙත්තවා. ඒෂාන් ජයවර්ධන, කවින්ද ජයවර්ධන මෙත්තමා.
මං අහනවා ගරු කථානායකතුමනි,
මාජන ආරක්ෂක අමාත්‍යතුමා උත්තර දෙන්න.
නැද්ද? ගරු කථානායකතුමනි, ගරු ඒෂාන් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රශ්නවලට පිළිතුරු මේ සඳහා මට දැනුම් දීමක් කළා තිනවා. කල් ඉල්ලන්නේ නැහැ කියලා මාස දෙක.
ඔව්. පාවින් ජයවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, මම අහලා තියෙන්නේ මෙතුමා නීතිඥයෙක් නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිතුමා පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තිබුණු ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශවල තියෙනවා එතුමට ගරු නීතිපති හරහා විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ පරීක්ෂණයක් කරලා නඩු පවරන්න කියලා පොලිසියනුත් පරීක්ෂණයක් කරන්න කියලා. දැන් මම මේ ප්‍රශ්නේ ගරු ඇමතුමා මේ තුන්වෙනි වතාවට අහන්නේ. මාස දෙක දෙක දැන් මේ සැරේටත් දාලා තියෙනවා. මේ මේ ඒකට හේතුව දැන් අලුතෙන්නේ මේ ප්‍රශ්න දාන්න උනේ පාර්ලිමේන්තුව කල්ද? එතකොට ගරු ඇමතුමා දැන් මේ මාස දෙක දෙක ගන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇමතුමා එන්නේ නැතුව මේක මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අපි දිගින් දිගටම සාධාරණත්වෙ ඉල්ලනවා ගරු කතානායකතුමා. අවම වශයෙන් ආණ්ඩුවට සදාචාරයක් තියෙන්න ඕනේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි දන්නේ නැහැ ඇයි මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි තියෙන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි අය අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි කියලා ගරු කතානායකතුමනි.
ප්‍රශ්නේ සඳහන් වෙලා තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ පළවෙනි වතාවට අහන ප්‍රශ්නයක් හැටියට. එතකොට ඕනෑම ඇමතිවරයෙකුට අයිතියක් තියෙනවා ඒ සඳහා අවශ්‍ය වන්නා වූ කාලය ලබා ගන්න. ඒ අනුව තමයි මාස දෙකක් කල්ලිලා තින්නේ මිට පෙර මිටවරා වෙන ස්වරූපකින් ඔබතුමා අහන්න ඇති ප්‍රශ්නේ. නම පොඩකින් මම කියන්නේ මට ඔව් සේම් ඔත එහෙමනම් එක කියලා දාන්න ඕනේ නැහැ න්‍යායපත්‍රේ. ඔව් හරි ඒක විෂයභාර ඇමතිතුමාට බාර දෙන්නම් පිළිතුරු දෙන්න.
10 වන ප්‍රශ්නේ WHM ධර්මසේන මහතා. මොකද
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි පිළිතුරු ලබා දෙනවා ප්‍රශ්න අංක A1 මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව සහ විදුලි විසන්ධි කරන ලද විදුලි පාරිභෝගික සංඛ්‍යාව එක් එක් වර්ෂයනුව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වේ. 2015 වර්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව 116,303යි. විසන්ධි කරන ලද ගිණුම් ගණන 1865යි. 2016 පාරිභෝගිකයන් 122,484යි. විසන්ධි කරන ලද ගිණුම් 1321යි. 2017 140,008යි. විසන්ධි කරන ලද සංඛ්‍යාව 2137යි. 2018 පාරිභෝගිකයන් සංඛ්‍යාව 144,418යි. විසන්ධි කරන ලද සංඛ්‍යාව 2530යි. 2019 පාරිභෝගිකයන් සංඛ්‍යාව 149,062යි. විසන්ධි කරන ලද ගිණුම් ගණන 6,292යි. 2020 146,236යි. පාරිභෝගිකයන් විසන්ධි කරන ලද සංඛ්‍යාව 1,456යි. 2021 පාරිභෝගිකයන් 151,451යි. විසන්ධි කරන ලද ප්‍රමාණය 1,217යි. 2022 වර්ෂයේ පාරිභෝගිකයන් 154,893යි. විසන්ධි කරන ලද ප්‍රමාණය 1,045යි. 2023 වර්ෂයේ පාරිභෝගිකයන් සංඛ්‍යාව 158,037යි. විසන්ධි කරන ලද ගිණුම් සංඛ්‍යාව 1,211යි. 2024 ජනවාරි මාසයේ වෙන විට පාරිභෝගිකයන් සංඛ්‍යාව 158,359යි. විසන්ධි කරන ලද ගිණුම් ගණන 305යි. මේ අනුව 2019 වර්ෂයේ තමයි වැඩිම විසන්ධි කිරීම් ගිණුම් කරලා තියෙන 6,292. A2 විදුලිය විසන්ධි කිරීමෙන් පසුව නැවත සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ගෙවන ලද හිඟ මුදල් සහ විසන්ධි කිරීම හා නැවත සම්බන්ධතාවය ලබා දීම සඳහා වන පිරිවැය ගාස්තු ඇතුළත්ව එකතු වූ මුදල් එක් එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වේ. 2015 වර්ෂයේ මිලියන 2,24,900යි. 2016 අවුරුද්දේ 14,54,900යි. 2017 වර්ෂයේ 23,51,979.76යි. 2018 වර්ෂයේ 30,25,900යි. 2019 වර්ෂයේ 78,65,000යි. 2020 වර්ෂයේ 18,19,710යි. 2021 වර්ෂයේ 17,31,250යි. 2022 වර්ෂයේ 31,32,500යි. 2023 වර්ෂයේ 36,97,864යි. 2024 ජනවාරි මාසයේ 9,15,000යි. ඒ අනුව 2019 වර්ෂයේ තමයි වැඩිම 78,65,000ක් ඒ අනුව එකතු කරගෙන තිබෙන්නේ. A3 විදුලි ගාස්තු සංශෝධනයේදී පහත සඳහන් කරුණු මත විදුලි එකකයක මිල අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත. පෙර වර්ෂයන්ට සාපේක්ෂව ගල්ලංගුරුවල මිල විනිමය අනුපාතය සහ බැංකු පොලි සැලකිය යුතු මට්ටමකින් අඩුවීම නිසා විදුලි ජනනයට වැයවන පිරිවැය අඩුවිය 2023 වර්ෂයේදී අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි ජලවිදුලි ජනනයක් සිදු කිරීමට හැකිවීම හේතුවෙන් ඉන්ධන දහනයෙන් විදුලි ජනනය අඩුවීම නිසා ජනන පිරිවැය අඩුවීම උමාවය ජලවිදුලි බලාගාරයේ මෙගවට් 120ක් මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර ඊට අවශ්‍ය පරීක්ෂණ කරමින් පවතී. වහලය මත සවිකරන ලද සූර්ය බල පද්ධති ප්‍රවර්ධනය කිරීම මෙන්ම බිම් මත සවිකරන ලද සූර්ය පද්ධති සුලම් බලාගාර වැනි පුනර්ජනී බලාගාර විශාල ප්‍රමාණයක් පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබීම වියදම් අඩු කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. විශාල ප්‍රාග්ධන ආයෝජනයන් සඳහා විශේෂ ණය මූල්‍යකරණ ක්‍රමවේදයන් හරහා අරමුදල් සපයා ගැනීම අත්‍යවශ්‍ය ආයෝජන පමණක් මෙම වසරේදී සිදු කිරීම හැකිතාක් දුරට මෙහෙයුම් වියදම් අඩු කිරීම ඉහත කරුණු සැලකිලට ගෙන 2024 විදුලි ගාස්තු සංශෝධනයේදී 2024 තුන්වෙනි මාසයේ 4 දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුව සමස්ත වශයෙන් 21.9 කින් අඩු කර ඇත. ආ සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ගරු ඇමැතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා ප්‍රකාශ කරපු ආකාරයට විදුලිය විසන්ධි කිරීමෙන් පසු නැවත විදුලිය ලබා දීමේදී විශාල මුදලක් අය කරගෙන තියෙනවා. ඒක ආණ්ඩුවක් විදියට සතුටුදායක වෙන්න පුළුවන්. කොහොම වුණත් ගරු ඇමැතිතුමනි, ඉතාමත් අසරණ දිළිඳු අයග විදුලිය විසන්ධ කිරීමේදී රුපියල් 400ට 500ට 600ට වගේ විදුලිය විසන්ධ කිරීම සිද්ධ වෙනවා. හැබැයි නැවත විදුලිය ලබා දීමේදී රුපියල් 3000ක් වැනි මුදලක් අය කරනවා. මේ අයට 500 ගෙවා ගන්න බැරි අය මේ 3000 ගෙවා ගන්න පුළුවන් කමක් නැති නිසා නැවත විදුලිය ලබා ගන්න නැතුව නැවත කුම්පිලාඹුව පත්තු කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙම 3000 අය කිරීම මේ අඩු ආදායම් අය ගැන සලකලා බලලා අඩු ගානේ මේක රුපියල් 500කටවත් අඩු කරලා දෙන්න කියන ඉල්ලීම කරේ. මේක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, මේ දක්වපු සංඛ්‍යාලේඛන අනුව 2019 වර්ෂයේ තමයි වැඩිම විසන්ධි කිරීම් සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ සිදු කරලා තියෙන්නේ. ඒ වගේම 2019 වර්ෂයේ තමයි වැඩිම විසන්ධි කිරීම් තුලින් අයකර ගැනීම කරලා තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ තුල. මම පිළිගන්නවා ඔබතුමා කියන කාරණාව සමහරලාවට රුපියල් 1000ට අඩු මේ විසන්ධි කිරීම් සිදු කිරීමේදී නැවත අයකර ගන්න මුදල් නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ අපහසුතාවයට පත්වීම නිසාම පසුගිය කාලේ අපි ප්‍රතිපත්ති තීන්දුව දෙකක් ගත්තා. පළවෙනි කාරණාව අපි ගත්තේ එවැනි ඉතාමත්ම සුළු විදුලි බිල් තියෙන පිරිස්වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව ඔවුන්ට යම් කාලයක් ලබා දෙන්න ඒක පියවීම සඳහා. ඒ වගේම රුපියල් 3000ක වගේ පමණ තිබුණු නැවත සම්බන්ධතාවයේ ලබා දීමේ මුදල රුපියල් 1300කට අපි පහුගිය අවුරුද්දේ ගෙනාවා. ඊට අමතරව මේ අවුරුද්දේ ඉඳලා ඒක රුපියල් 800ක් දක්වා අඩු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මොකද අපිට මේ විසන්ධි කිරීමේදී අපිට මුදල් එකතු කරගන්න බැරි වුණොත් විසන්ධි කිරීමට යන පුද්ගලයන්ට වැය වෙන මුදලට ඒ වියදම් ආවරණය වෙන ආකාරයට තමයි කටයුතු කරලා තියෙන්නේ. නමුත් අපි උපදෙස් ලබා දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ මේ වන විට සියලුම ඔවුන්ගේ ප්‍රාදේශීය කාර්යාලවලට විශේෂයෙන්ම දීර්ඝ කාලයක් ඔවුන් ගෙවා හැරීම පැහැර හරින් නැතුව ඒක නිසි ආකාරයෙන් ගෙවාගෙනවිල්ලා අවසාන මාසේ හෝ මාස දෙකේ පමණක් ඒ தත්ත්වය උදා වෙලා තියෙනවා නම් යම් විශේෂිත හේතුවක් නිසා ඒ ඔවුන් පිළිබඳව යම් කිසි ආකාරයක සහන කාලයක් ලබා දීලා ඒ කටයුත්ත සිදු කරන්න කියලා. ඒ නිසා මේ විසන්ධි කිරීම කියන ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා. නමුත් අපිට මේ ගාස්තු එකතු කරන්න නැතුව ඒ වැය වෙච්ච පිරිවැය එකතු කරන්න නැතුව අපිට ආයතනයක් හැටියට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මහා භාණ්ඩාගාරයෙන් ඒ සඳහා අපිට මුදල් වෙන්වීමක් සිදු වෙන්නේ නැහැ.
ඇමතුමා, දෙවෙනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අද අලුතෙන් විදුලි සම්බන්ධතාවයක් මීටර 50ක් දුර ලබා දීමේදී අවම වශයෙන් 51,000ක ඇස්තමේන්තුවක් ලබා දෙනවා. මෙම ඇස්තමේන්තුව ලබා දීමේදී බොහෝ පිරිසක් විදුලි ලබා ගන්න අවස්ථා තියෙනවා. සමහර අය ඇස්තමේන්තුව ගතද විදුලි ලබා ගන්න නැති අවස්ථා තියෙනවා. මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් මීටර 25ක් තුල කණුවක් නොදා විදුලිය ලබා දීමට ප්‍රධාන විදුලි පද්ධතිය දෙන කණුවක් ලබා දෙන අවස්ථාවට මම සොයා බලලා තියෙනවා. දෙපාර්තමේන්තුවේ ඔබතුමාගේ මණ්ඩලය ආරාම හොයාගෙන තියෙනවා. රුපියල් 30,000ක වැනි මුදලක් තමයි වැය වෙන්නේ.
මීටරයට බේකරයට මීටර පෙට්ටියට වයර් මීටර 25කට සේවක කුලිය ප්‍රවාහන ගාස්තු ඇතුළු සම්පූර්ණ මුදල රුපියල් 30,000ක් පමණමයි වැවෙන කතාව තියෙන්නේ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් අඩු ආදායම් ලාභීන්ට මේ 21,000 වැඩිපුර ගන්න මුදල අය නොකර මේ මීටර 25 තුල පමණක් කණුවක් නොදා විදුලිය ලබා දෙන වෙලාවට අඩු ආදායම් ලාභී අඩු ආදායම් ලාභීන්ට මේ රුපියල් 30,000 මුදල තමන් ඇත්තමේතු ගත වෙන වියදම් වෙන මුදල පමණක් අරගෙන විදුලි ලබා දෙන වැඩපිළිවෙල කරන්න පුළුවන්ද කියන එක අහනවා. මේ අයට මේ අය විදුලි බිල සමග විදුලි බිල ගෙවන අය ගෙවන්න පුළුවන් අය විදුලි බිල ගෙවන නිසා මේ රුපියල් 21,000 අතහැරලා මේ මීටර 25 තුල රුපියල් 30,000ට අඩු ආදායම් ලාභී විදුලිය ලබා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මගේ ඊළඟ අතුරු ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, මේ පිළිබඳව අපිට අය කරගන්න ප්‍රමාණයට අවශ්‍ය ඒ අනුමැතියන් ලබා දෙන්නේ මහජන උපකිතා කොමිසම. එතකොට ඒ භාණ්ඩවලට වැය වෙන මුදල් ඒ අවුරුද්දේ අපිට සාමාන්‍යයෙන් ලබා දෙනවා මෙන්න මේ ප්‍රමාණය තමයි අය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයට අපි උපදෙස් දුන්නා පසුගිය අවුරුද්දේ මේ පිළිබඳ සමාලෝචනය කරන්න කියලා. මොකද අපි ගත්තොත් එහෙම ලෙකෝ වගේ බල ප්‍රදේශක මිල අඩුයි, විදුලි බල මණ්ඩලයේ කරන ප්‍රදේශවල මිල වැඩි. මොකද ලෙකෝ ප්‍රදේශ ගත්තොත් එහෙම ජනාකීර්ණ වැඩි, ඒ නිසා ඉක්මනට සම්බන්ධතාවය ලබා දෙන්න පුළුවන් වැඩි දුරක් ගෙනියන්න ඕනේ නැහැ විදුලි රැහැන්. නමුත් ඉතාමත්ම ග්‍රාමීය ප්‍රදේශවල විදුලි රැහැන් ගෙන යාම සඳහා දීර්ඝ ආයෝජනයක් කළ යුතුව තිබෙනවා. නමුත් අපි තීන්දුවක් අරගෙන තියෙනවා, මහජන උපදෙස් කොමිසමත් එක දන්වලා තියෙනවා, තමන්ගේ නිවස අසලට එනකම්ම තියෙන කාර්යභාරය විදුලි බල මණ්ඩලයෙන් කළ යුතුයි. නිවස අසල ඉඳලා ගන්න ටික තමයි, ඔවුන්ගේ මායිමේ ඉඳලා ගන්න ටිකට තමයි අපි විදුලි සම්බන්ධතාවය වෙනුවෙන් අය කරගත්ත යුතුයි කියලා. එනිසා ඒ අනුව දැන් අලුත් ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අපි අලුත් තීන්දුවක් අරගෙන තියෙනවා. ඒක මම හිතන්නේ දැනුම් දීම කරයි, දැනුවත් කිරීම. මොකද අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත වෙලා ඒක දැනුවත් කිරීම කරන්න වෙනවා ඉදිරි සතිය ඇතුලේ. නව සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී සම්පූර්ණ මුදල ගෙවන්නේ නැතුව ඒ රුපියල් අපි 51,000ක් කියලා තමයි දැන් තියෙන්නේ. නමුත් ඒක අඩු වෙලා තියෙනවා. දැන් රුපියල් මම හිතන්නේ 35,000ක් 40,000ක් අතර මුදලකට ඒ මුදලින් 125%ක් පමණක් ගෙවලා ඉතිරි කොටස් වාරික වශයෙන් වාරික 10කින් හෝ 12කින් ගෙවන්න පහසුකමක් දැන් විදුලි බල මණ්ඩලයෙන් හඳුන්වා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට අනුමැතිය ලැබිලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ. ඒක නිල වශයෙන් දැනුවත් කිරීම කරයි. ඒක විදුලි සම්බන්ධතාවයන් වෙනුවෙන් පමණක් නෙවෙයි, අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දැන් කර්මාන්ත ශාලා වගේ දේවල් වලට විශාල ආයෝජනයක් කරලා තමයි කර්මාන්ත ශාලාව පිහිටවන්නේ. නමුත් විදුලි සම්බන්ධතාවය ගන්න ගියාම ට්‍රාන්ස්ෆෝමර් එකක් ගන්න, ඒ අර බල්ක් සප්ලයි එක ගන්න තව ලක්ෂ 40ක් 50ක් වැය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ යන මුදලත් කොටස් වශයෙන් ගෙවීම සඳහා වැඩපිළිලක් විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි මං හිතන්නේ සතිය දෙක ඇතුළත තුළ හඳුන්වා දෙයි. ඒක අනුමැතිය ලැබිලා තියෙන්නේ, ඒක දැනුවත් කරන්න තියෙන්නේ. ඒ කටයුත්ත
ගරු ඇමතුමනි, දැන් මේ විදුලි බල මේ විදුලි බිල මේ වෙනකොට අපි ලබා දෙන්නේ SMS එකක් හරියම් පොනි ෆෝන් එකට. එතකොට පදවිය වගේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ෆෝන් නම්බර් එක විදිහට පවතින්නේ නැහැ. ෆෝන් නැති වෙනවා. කුඹුරු වල යන කට්ටිය කුඹුරු වල වැටෙනවා විවිධ කාරණාත් එක්ක. මේ ෆෝන් එක අතේ නැති විශාල පිරිසක් ඉන්නවා දුෂ්කර ගම්මාන වල. එතකොට ඒ අයට මේ SMS එක හරහා එන විදුලි බිල ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම නැවත පදවිය ඉඳලා අනුරාධපුරට එන්න ඕන මේ කට්ටිය මේ සම්පූර්ණ මේක මේ මුදල ගෙවන්න සහ ඒ මිල කීයද කියලා හොයාගන්න අනුරාධපුරට එන්න ඕනේ. ඒ නිසා මේක පිළිබඳව ඔබතුමා මොකක් හරි සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවද කියන එක තමයි දැනගන්න ඕනේ.
ගරු කථානායකතුනි, අපි හැම එක්කෙනාම කතා කරනවා ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් වෙන්න ඕන කියලා. ඒ නිසා එහෙම කතා කරන අතරෙම ආයි අපි කියනවා නම් නැවත වතාවක් යන්න කියලා පැරණි ක්‍රමවලට යන්න ගිහිල්ලා අපිට මේ කටයුත්ත අඩාල කරගන්න කියලා ඒක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම් ආකාරයක අපි මේ පරිවර්තනය කළ යුතුයි. ඒ නිසා දැනටත් SMS මගින් සහ ඊමේල් මගින් සහ ඒ දුරකථන මාර්ගයෙන් ඒ පණිවිඩ ලබා දෙන වෙනුවට වගේම දැනට සමහර ස්ථානවල ඔය අඳුරාගෙන තියෙන ග්‍රාමීය ප්‍රදේශවලට ඒ බිල්පත් ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක අපිට දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක ඔවුන් අනුගත කිරීමක් කළ යුතුව තිබෙනවා සියලු දෙනා සිළුම් පාරිභෝගිකයන්. නමුත් ඒකට විකල්පයක් හැටියට අපි යෝජනා කරන්න ඉදිරියේදී විශේෂයෙන් මේ ග්‍රාමීය ප්‍රදේශ සහ සියලුම පාරිභෝගිකයන් ස්මාර්ට් මීටර්ස් වලට ගේන්න කියන එක. ඒතර ස්මාර්ට් මීටරේ ඇතුලේ ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් තියෙනවා අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්මාර්ට් මීටර එක වගේම අර ප්‍රීපේඩ් කියන කන්සෙප්ට් එක. එතකොට විදුලි තමන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රීපේඩ් කාඩ් එකකින් දාගන්න පුළුවන් ක්‍රමයට ඒ වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒක ක්‍රියාත්මක කරන්න ටික කාලයක් යයි. නමුත් මේ විකල්ප තමයි අපි අඳුනාගෙන තියෙන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්.
හරි, බොහොම ස්තුතියි.
හරි බොහොම ස්තුතියි. දෙවෙනි වටේ මොකද්ද රත්නසේකර මන්ත්‍රීතුමා?
මේ අමතුමා ගිය සතියේ දැන් වාර්තා වුණා විදුලි බල මණ්ඩලයේ ආදායම බිලියන 156යි ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් දක්වා බදු පසුලාභයේ බිලියන 78යි. එතකොට බදු පෙරලාභයේ බිලියන 111ක් වෙනවා. මම පොඩ්ඩක් අහන්නේ දැන් ලාභ ප්‍රතිශතයකට ගත්තොත් 71%ක් වෙනවා සුද්ධ ලාභ ප්‍රතිශතය. මේක අසාමාන්‍යයි. පුද්ගලික අංශයේ සමාගමකවත් මේක තියෙන්නේ නැහැ. මෙච්චර ලාභ ප්‍රතිශතයක් ඇයි මේක? එහෙම ලාභ ප්‍රතිශතය තව ටිකක් අඩු කළොත් ජනතාවට අඩු යම් ගාස්තුවක් තව අඩු කළ හැකි නේද කියන අදහස මගේ තියෙනවා. මොකද ඔක්තෝබර් විදුලි බිල වැඩිවීමෙන් විතරක් බිලියන 21ක ලාභයක් ලැබුවා කියලා තියෙනවා. එතන අර බිලියන 58 78 ලාභයෙන් 21ක් අර ඔක්තෝබර් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ආව බවට වාර්තා වුණා. එතන ඒක ඒ ඉලක්කම් ඇත්තද නැත්නම් එහෙම නැද්ද මේ මෙච්චර ලාභ ප්‍රතිශතයක් එකතු කරලා තියෙන්නේ ඇයි කියන අදහස ඔබතුමා චුට්ටක් පැහැදිලි කරොත්.
නායකතුමනි, මේ පිළිබඳව අපි දිගින් දිගටම පැහැදිලි කරා. 2022 වර්ෂයේ සමස්ත අලාභය රුපියල් බිලියන 272යි. එතරේ රුපියල් බිලියන 272ට අපිට මහා භාණ්ඩාගාරේ මුදල් ලබා දෙන්නේ නැහැ. සැපයුම් කරුවන්ට ගෙවන්න තියෙන ඒවාට ගෙවන්න, බැංකු පද්ධතියට ගෙවන්න තියෙන ඒවාට ගෙවන්න, අපේ තියෙන පුනර්ජනීය බලශක්ති සැපයුම් කරුවන්ට ගෙවන්න තියෙන ඒවාට ගෙවන්න. එතරේ ඒක තමයි පහුගිය අවුරුද්දේ ලැබිච්ච ලාභෙන් කොටසක් අපි මේ මූල්‍යමය වශයෙන් අපේ තියෙන ඒ අපේ තියෙන ෆයිනෑන්ස් කොස්ට් එක මූල්‍ය වියදම අඩු කර ගැනීම වෙනුවෙන්, මොකද අපි බැංකු වලින් ණය ගන්නවා, ඒ ණය වලින් අපි අපේ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා, ආයේ බැංකු දෙකත් අමාරු වැටෙනවා. මේ තියෙන தත්ත්වය තමයි පහුගිය දීර්ඝ කාලයක් තිස්සේ පවත්වගෙන ආවේ. අපේ මූල්‍ය වියදම විතරක් තිබුණා මේ ලබාගත් ණය වෙනුවෙන් මාසෙකට රුපියල් බිලියන 6ක්. එතන මේ රුපියල් බිලියන 6 මුදල තමයි දැන් අපි රුපියල් බිලියනක් දක්වා අඩු කරගෙන තිබෙන්නේ පහුගිය අවුරුද්දේ ලැබිච්ච ප්‍රතිලාභය තුලින්. ඒ වගේම මේ වසර තුල ලබා දෙන්න පුළුවන් ඒ ප්‍රතිලාභයක් ලැබුණ නිසා අපි පහුගිය ගෙවීම් කරලා තියෙන නිසා ඒ ලබා දෙන්න පුළුවන් උපරිම ප්‍රතිලාභය තමයි මම අපි යෝජනා කරලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලයේ බිලියන 650කට වැඩි මුදලක් මහා භාණ්ඩාගාරයේ අරගෙන තියෙනවා. මේ බිලියන 80ක 90ක පමණ මුදලක් ඉතුරු වෙලා තිබුණේ සැපයුම් කරුවන්ට ගෙවන්න තිබුණු මුදල් තමයි තිබුණේ. නමුත් බැංකු වලට තිබිච්ච ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවන්න තිබිච්ච අපේ තියෙන ණය දෙන ආයතන වලට ගෙවන්න තිබුණු ADB එකට, JICA එකට, මේ වැනි ආයතන වලට තිබුණු රුපියල් බිලියන 650කට වැඩි මුදලක් මහා භාණ්ඩාගාරයේ ගත්ත 2023 ඔවුන්ගේ වගකීම හැටියට. එහෙම අරගෙන තමයි මේ ඉඩක් හදලා දුන්නේ. ඒ ඉතුරු වෙච්ච කොටස අපි ගෙවන්න ඕන. මොකද අපිට තියෙන සැපයුම් කරුවන්ට පුනර්ජනනී සැපයුම් කරුවන් කියලා කියන්නේ පහුගිය අවුරුදු දෙකේ ඔවුන්ගේ සැපයුම් ලබා දීලා තියෙනවා. ඔවුන් ගෙවීම අරගෙන නැහැ. ඔබතුමන්ලගේම ප්‍රදේශවල ඉන්න මිනි හයිඩ්‍රෝ කරන කට්ටිය, සූර්ය බලාගාර කරන කට්ටිය, ඒතර ඒ කට්ටියට ගෙවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේවා වෙනුවෙන් තමයි පහුගිය මාස කිහිපේ මේ එකතු වෙච්ච මුදල් තුලින් ගෙවලා තියෙන්නේ. වෙන දෙයක් වෙනුවෙන් නෙවෙයි.
ෆර්නැන්ඩෝ පුල්ලේ මැතිනි.
ගරු ඇමතිතුමනි, මේ විදුලි බිල ගෙවීම තැපැල් කන්තෝරු හරහත් කරනවා, සමහර කලෙක්ෂන් මධ්‍යස්ථාන හරහත් කරනවා. හැබැයි මේවා ඩිජිටලයිස් නැහැ. ඔවුන් එකතු කරගෙන මාසෙකට පස්සේ ගිහිල්ලා තමයි විදුලි බල මණ්ඩලයට ගෙවන්නේ. ඒකට ඔය අතරතුර සමහර විට මේ ටෙලිෆෝන් මේ විදුලි බිල්පත්වල අංක වැරදි විදියට ඇතුල් කරලා මුදල් ගෙවීමේදී විදුලි බල මණ්ඩලය කියන්නේ මේ අය ගෙවලා නැහැ. ඒ නිසා විදුලිය විසන්දි කරලා ඔවුන්ට මහත් අසාධාරණයක් වෙනවා. රුපියල් 3000ක් ගෙවලා තිබියදීත් රුපියල් 3000ක් ගෙවලා නැවත කනෙක්ෂන් එක ගන්න වෙනවා. ඒ නිසා මේවා ඩිජිටලයිස් කරනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා.
නායකතුමනි, ස්තුතිවන්ත වෙනවා මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නය වෙනුවෙන්. ඒ පිළිබඳව මම පිළිගන්නවා. එවැනි ගැටලු ගණනාවක් තියෙනවා. මොද මේ බිල් එකතු කරන තැන්වලින් ලබා ගත්තට ඒ බිල්වල මුදල් ලබා ගත්තට අනිත් ස්ථානවලට දැනුවත් කරන්නේ නැහැ මේක ලබා ගත්තද කියන එක. ඒ අනුව දැන් අපි මේ ඩිජිටල් අපි ප්ලැට්ෆෝම් එකක් විශේෂම ඇප් එක හරහා සිදු වෙන දේවල් ඔන් ටයිම් රියල් ටයිම් එක සිද්ධ වෙනවා. බැංකු හරහා සිද්ධ වෙන ඒවත් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. නමුත් අපේ කවුළු හරහා සහ සමහර තැන්වලින් එකතු කරගන්න ඒවා එහෙම අර රියල් ටයිම් මේක වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට උපදෙස් ලබා දීලා තියෙනවා රුපියල් 10000ට අඩු බිලක් තියෙනවා නම් විසන්දි කරන්නේ නැතුව නැවත වතාවක් ඒ තැන් දෙක තුනෙන්ම කරුණු විමසලා බල ඉවරලා පමණක් ඔවුන්ට යම් කාලයක් ලබා දීලා ඒ කටයුත්ත කරන්න කියන එක. ඒ අතරතුරේ අපි විශේෂයෙන්ම අපි යෝජනා කරලා තියෙනවා මේ සියලු තැන්වල අපේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක එකට එකතු කරලා පේමන්ට් ගේට්වේ එක මීට වැඩිය අපි දියුණු කිරීම සඳහා දැනට කටයුතු කරමින් යනවා. මම හිතන්නේ ඉදිරි මාස 3 ඇතුළතදී මේ කටයුත්ත निराකරණය කරගන්න අපිට පුළුවන්.
ඒලුකවා මන්ත්‍රීතුමා
අර කතානායකතුමනි ඇමතුමා පැහැදිලි කර ගැනීමක්
දැන් අර එල විදුලි ඉලෙක්ට්‍රිසිටි බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ පැමිණිලි කරාම ඒකට දැන් ගෙවල් වලට කඩාව දිනව පොලිසියෙන් අතර දෙනෙක් එනවා විදුලි බල මණ්ඩලෙන් අතර දෙනෙක් එනවා තව උදව් කරන්න කියලා දෙන්නෙක් කියලා 10ක් විතර එකපාරට එනවා ගෙවල් වලට ඇවිල්ලා ඒ කට්ටියට මේ ඉන්කුවරි කරනවා එකපාරම ඉන්කුවරි කරනවා මානසිකව ඒ කට්ටිය ගොඩක් පීඩනයකට ලක් වෙනවා මේ හොරකම් කරා වගේ දෙයක් තමයි පෙන්වන්නට බලන්නේ ඒ ගැන මේ ඔයලා බලන්න කියලා කියනවා මම එකක් දෙවෙනි එක මේ අපේ මීට කලින් ඉදිරිපත් කරා වගේ ඔය විසන්දි කිරීම පිළිබඳව වතුකරේ ඔබ දන්නවා ඉතාමත් පාත් මට්ටමේ ආදායමක් තියෙන්නේ ඉතින් ඒ ප්‍රශ්නේම ඒක ඒ ජනතාවත් මේ පේස් කරනවා මේ ප්‍රශ්නේ මේක පිළිබඳවත් ඔයා බලන්න කියලා ඉල්ලනවා.
හරි බොහොම ස්තුතියි.
මන්ත්‍රීතුමනි මේ පිළිබඳව අපි කරුණු හොයලා බලලා කියන්න ඔබතුමා මතු කරපු පළවෙනි ප්‍රශ්නේ පිළිබඳව දෙවෙනි ප්‍රශ්නේ වතුකරේ මම හිතන්නේ ඒකේ විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේ විශේෂයෙන්ම එක පොදු ගිනුමක් තමයි තියෙන සමහර ගෙවල් පේලියකට වගේ. ඒ නිසා අපි ඒක වෙන වෙනම මං හිතන හරි ඒ තනි ගෙදරට එක කනෙක්ෂන් එක බැගින් ආවොත් එහෙම මං හිතන මේක ප්‍රශ්නේ निराකරණය වෙයි. මොකද එක පොදු කනෙක්ෂන් එකක් තියෙනකට ප්‍රමාණය භාවිතයේ ප්‍රමාණය වැඩි වෙනකට බිලේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා දැන් අපි ඒක හඳුනාගෙන යනවා. ඒ අනුව ඒ කටයුතු ඉස්සරහට සිදු කරනවා. නමුත් ඒ අතරතුර අපි කියලා තියෙනවා විශේෂයෙන්ම මේ ග්‍රාමීය ප්‍රදේශවල වතුකර ප්‍රදේශවල සහ අඩු ආදායම්ලාභී තීරුවල ඔවුන්ගේ බිල් පිළිබඳව මීට වැඩිය යම් ආකාරයක කටයුතු කරන්න කියලා විදුලි බල මණ්ඩලයට ලිඛිතවම අපි උපදෙස් දීලා තියෙනවා චක්‍රේක මගින්.
කොහොමද සුදියනුත්තුමා? දෙවනි වටේ රත්නසේකර මහත්මයාගේ ප්‍රශ්න
අහනවා. මම අහනවා කතානායකතුමනි.
සභාගත කරන්න.
පුතු කුමාරවන්තුමා මොකද්ද?
විදුලි බල ඇමතිතුමනි ඔබතුමා ඉදිරිපත් කළ විසන්දි කිරීමේදී අය කරන ගාත්තුව වැරදි. මමත් 3000ක් ගෙව්වා මාස දෙකකට ඉස්සෙල්ලා. ඒකෙන් දා ඒක නෝයල බලන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තරුණයෝ යොමු කරන්න නම් දම හැම ආයතනිකින්ම දෙන්න පුළුවන් සහයෝගේ මොන මොන ආකාරයෙන් දෙන්න ඕන. ඒකම ඉල්ලීමක් කරනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයට පාවිච්චි කරන විදුලි බිලට යම් සහනයක් ලබා දෙන්න කියන රජයේ රැකියාවන්ත කාලේ තරුණයින් ඒකට යොමු වෙන්න පුළුවන් යම් කිසි දායක ප්‍රමාණයක්. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
අරු කතානායකතුමනි දැනටමත් කර්මාන්ත කෘෂිකර්මාන්තයේ එවැනි තීරු විශේෂයෙන්ම සංචාර කර්මාන්තයේ වගේවට අර ගෘහස්ත කාණ්ඩේ තාගමික සිද්ධාස්ථානවලත් පොදු කාර්යයන් වලට වඩා අඩු මුදලක් තමයි අය කරන්නේ විදුලිය වෙනුවෙන්. ඔවුන්ට ලබා දීලා තියෙනවා සහනාධාරයක් රජයේ ප්‍රතිපත්ති හැටියටම. ඒ සහනාධාර වැඩපිළිවෙල ඇතුලේ තමයි ඔවුන්ට පහුගිය කාලේ මිල වැඩි කිරීම කරනකට 12%කින් පමණක් වැඩි කළා. මේ අවුරුද්දේ 18%කින් ඒක අඩු කරන්න කටයුතු කරලා
තියෙනවා. හතර දෙවන ප්‍රශ්නේ අපේ සභානායකතුමා. හතරවන ප්‍රශ්නේ වීරසිංහ
මහත්මයා.
ඓවන ප්‍රශ්නය වර්ධ කුමාර මැතිතුමාගේ ප්‍රශ්නය
මම අහනවා.
සභාගත කරන
අටවෙනි ප්‍රශ්නය කොරොත්ත මැතිතුමාගේ ප්‍රශ්නය
අහනවා. ඒක සභාගත කරනවද කල් දානවද?
අද පළවෙනි වටේදී
නෑ මට
කල් ඉල්ලුවා.
නැත්නම් කල් දාන්න
දෙකක් කල් ඉල්ලුවා.
මොකද ආහරි thank you.
ඔව්
කල් දාන්න.
විපක්ෂ නායකතුමා
මම දැනගන්න කැමති අපේ සභානායකතුමාගෙන් මම අහපු ප්‍රශ්නයකට මේ සතියේ අද පිළිතුරු දෙනවා කිව්වා. විශේෂයෙන්ම ශුද්‍ර මධ්‍ය සහ කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු ගැන මම විධිමත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ අවස්ථාවේ අදාළ මුදල් අමාත්‍යවරයා අද දිනේ උත්තරයක් ලබා දෙනවා කිව්වා. විශේෂයෙන්ම මම දැනුවත් කරන්නට ඕන අග්‍රාමාත්‍යතුමාවත් පරාටේ නීතිය පිළිබඳව කැබිනට් එක ගත්ත තීන්දුව අද ක්‍රියාත්මක කරන්නේ නැහැ. වාණිජ බැංකු පද්ධතිය ඒ తాවකාලික අත්හිටුවීම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙසැම්බර් 15 වෙනකන් අත්හිටෙව්වා. ඉතින් ඒක පිළිබඳව මම විධිමත් ප්‍රශ්නයක් ඇහුවා. බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. මහ බැංකුවෙන් චක්‍රලේඛයක් නිකුත් කරා නම් ඒ වාණිජ බැංකුවලට ඒ නීති පද්ධතියේ මොකක් හරි වෙනසක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන තෙක් මේ පරාටේ එක්සිකියුෂන්ස් අත්හිටවන්න කියන එක. හැබැයි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පොඩ්ඩක් බලන්න පත්‍ර ටික මේ සතියේ දින පතාම පරාට එක්සිකියුෂන්ස් හරියට මේ තරඟෙට මේ ඉඩම් ටික වෙන්දේසි කරලා මේ මිනිසුන්ගේ ජීවිත සහ මුලින්ම විනාශ කරන්නට විශේෂයෙන් මම කතා කරන්නේ වාණිජ බැංකු ගැන. මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කැබිනට් නෑ පොඩක් ඉන්න නෑ නෑ පොඩක් ඉන්න පොඩක් ඉන්නකෝ. රජයේ මහ බැංකුව තමයි මේ රටේ බැංකු පද්ධතිය නියාමනය කරන්නේ. ඒක නැහැ කියන්න බෑනේ. මේ අපේ සභානායකතුමා බැංකු පද්ධතිය නියාමනය කරන්නේ මහ බැංකුව. ඉතින් මහ බැංකුවෙන් සරල චක්‍රලේඛනයක් නිකුත් කරලා මං ඉල්ලීමක් කරනවා. රජයේ ගත්ත හොඳ තීන්දුව දැන් මේ වැරදි පාර යන්නේ. මේකෙන් නරක එන්නේ රජයට. මමත් රජයට ස්තුති කරා ඒ ගත්ත තීන්දුවට. දැදි වැඩක් නැහැ නිස්තුතිය මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. ඉතින් මං ඔතුමාගෙන් ඉල්ලීමක් කරනවා මහ බැංකුවට පුළුවන් නම් 70%කින් තමන්ගේ පඩි ටික වැඩි කරගන්න. මං හරි මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් ලක්ෂ ගණනින් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මේ යුතුකම ඉෂ්ට කරන්න මේක මහා පුදුම තත්ත්වයක්නේ. රජය නියෝග නිකුත් කරනවා, වාණිජ බැංකුව අහක බලා ගන්නවා, පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරනවා. ඉතින් මම සභානායකතුමාගෙන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාත් මේ සභාවේ ඉන්න නිසා මං ඉල්ලීමක් කරනවා කරුණාකරලා මහ බැංකුව ලව්වලා චක්‍රලේඛයක් නිකුත් කරවන්න. මේ පරාටේ එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරලා මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය සම්පත් වෙන්දේසිය වහා අතිටවන්නේ කියලා මං බලාපොරොත්තු වෙන උත්තරය.
ගරු කතානායකතුමනි, පරාටේ නීතිය හඳුන්වා දුන්නේ මීට වසර ගණනකට මගේ මතකයට 1990 දශකයේ මුල් භාගයේදී. මේකේ අරමුණ උනේ යම් යම් හේතුන් නිසා අද තියෙන තත්ත්වේ නෙවෙයි. නමුත් එදා තිබුණු තත්ත්වයන් තුල සමහරුන් බැංකුවට වංචනික ලෙස මුදල් අරගෙන පැහැර හැරීම සිදු වෙන නිසා බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සහ බැංකුවේ ද්‍රව්‍යශීලතාවය පාලනය කර ගැනීමේ ගැටලු මතු වුණා. ඒ නිසා එම වකවානුවේදී මේ නීතිය ගෙනාවා පරාට එක්සිකියුෂන්. ඒ කියන්නේ බැංකුවකට පුළුවන් අවශ්‍ය කරන සියලු ප්‍රයත්නයන් දරලා ණය අය කර ගැනීමට නොහැකි වන අවස්ථාවකදී බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය මගින් යෝජනාවක් සම්මත කළා. ඒ ණය මුදල ලබා ගැනීමට ඉදිරිපත් කර තිබෙන්නා වූ යම් දේපලක් සම්බන්ධයෙන් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් එය වෙන්දේසි කළා. තමන්ගේ බැංකුවේ මුදල අය කර ගැනීම සඳහා ඒ බලය පැවරුණා. ඒක තමයි මූලික හරය වෙන්නේ පරාටික් සුෂන් කියන පනතේ සහ ඒ නීතිය ගෙන එන්නේ. දැන් ඊට පස්සේ ඒ තත්ත්වය මේ දිගටම ඇවිල්ලා ඔවා සාමාන්‍ය විදිහට නඩු ගෙනිච්චා. හැබැයි ඔබතුමා කියන එක හරි, රාජ්‍ය බැංකු දෙක හැම වෙලාවෙම මහජන බැංකුවයි ලංකා බැංකුවයි අර පෞද්ගලික වාණිජ බැංකු මට්ටමට නොගිහින් එය හැකිතාක් දුරට මේවා රීෂෙඩියුල් කළා, ලෝන්ස් ඉන්ට්‍රෙස්ට් ටික කපා හැරලා මේ ආදි වශයෙන් ක්‍රමවේදයක් මගින් මේ ගනුදෙනු කරුවන්ට අවස්ථාව දුන්නා. ඒක කල් ටික අරගෙන තමන්ට ඒක ගොඩනගාගෙන මේක නැවත ගෙවීම සඳහා එවැනි ක්‍රමවේදයන් අනුගමලා ඒක සාමාන්‍ය බැංකින් ප්‍රැක්ටිස් එකේ කරන දෙයක්. නමුත් COVID-19 තත්ත්වයේ මතුවීමත් ඒ තුල ව්‍යාපාරිකින්ටත් බරපතල ප්‍රශ්න ගණනාවක් මතුණා. ඊට පස්සේ ඇතිවෙච්ච ආර්ථික තත්ත්වය, ඊට පස්සේ ඒ ආර්ථික තත්ත්වය තුල ඔබතුමා කියන වගේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකින්ට බරපතල මූල්‍ය තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා තින්නේ. ඒ වගේම දැන් ඊයේ ජනාධිපතිතුමන් මෙහිදී කරපු ප්‍රකාශය අනුව ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ ද්‍රවශීලතාවය පිළිබඳ ප්‍රශ්නයකටත් මුහුණ පෑව මීට අවුරුදු දෙකකට කලින්. දැන් ඒක ක්‍රමානුකූලව සමනය කරගෙන ගිහිල්ලා තිනවා. විදුලි බල ඇමතිතුමා මෙතන නැහැ. එතුමා ඉන්නෝ නම් සාක්ෂි දරයි. ඩොලර් නැතුව තෙල් ගේන්න බැරුව ඉද්දැද්දි ඩොලර් හොයාගත්තාම රුපියල් නැහැ ද්‍රවශීලතාවයේ බැංකු දෙකේ. මේ මට්ටමට ගිහිල්ලා තිබුණා. දැන් ඒක සාමාන්‍ය ප්‍රමාණයට කලමනාකරණය කරගෙන තිනවා. ඒ නිසා තමයි රජයක් හැට්ට අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තේ මේ පරාට එක්සිකියුෂන් නීතිය ඔබතුමන්ලා තිල්ලීම් කළා. ඒ අනුව මේක යම් සංශෝධනයක් කළ පනතට මේ සඳහා අවශ්‍ය සහනය ලබා දෙන්න. එතකොට ඒක දැන් නීති කෙටුම්පත් සම්පාදකට යොමු කිරීම සහ ඒ කටයුතු කරලා තිනවා. ඒ ඔබතුමාගේ ඉල්ලීම වන්නේ ඒ කටයුතු සිදු වෙලා එනතෙක් මහ බැංකුව මගින්, මොකද මහ බැංකුවට තිනවා බැංක් සුපර්විෂන් බ්‍රාන්ච් එක. බැංක් සුපර්විෂන් බ්‍රාන්ච් එක හරහා සියලුම වාණිජ බැංකු සුපරීක්ෂා කිරීමේ බලය එයට තිනවා. ඒ නිසා මහ බැංකුවට ඒ අනුව උපදෙස් දෙන්නයි කියලා හිටන් ඒ කටයුතු සිදු වෙලා එනතෙක් මේ ඇයට සහනයක් දෙන්නයි කියලා මේක එකපාර මේ පරාටෙක් සුක්ෂන් නොගිහින් ඒගොල්ලන්ට කාලයක් දෙන්නයි කියන එක තමයි තියෙන්නේ. ඒක මං මුදල් අමාත්‍යංශය අවධානයට යොමු කරනවා.
මේක මතක් කරන්න ඕන ඔබතුමා අමනාපෙන්න එපා මෙහෙම කිව්වට දැන් අද උත්තරයක් දෙනවයි කියලා වචනයක් දුන්නයින් පස්සේ ඒ උත්තරේ නැහැ. එතකොට ජනාධිපතිවරයාත් ඊයේ දවසේ ඇවිල්ලා ඔහුගේ රජයේ ක්‍රියාත්මක කරපු වැඩසටහන් කියන එක යටතට මේ පරාට එක්සිකියුෂන් එක අත්හිටූපයකත් මේ සභාවේ ප්‍රකාශය කරා. එතකොට එතුමාගේ මුයින් පිට වුණු ක්‍රියාවම අද නොකරන්නේ. අද කරන්නේ නැහැ. මේ එතුමා කියනවා මේක කරයි කියලා. නමුත් වාණිජ බැංකු පද්ධතිය මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හොයලා බලන්න මම මේ කියන කතාව බොරුද කියලා. මේක හරියට මේ ප්‍රයිවට් බැංක්ස් වලට ඉඩ දීලා තියෙන පරාට එක්සිකියුෂන් එක ඉක්මනින්ම ක්‍රියාත්මක කරලා ශීඝ්‍රගාමි මාවතේ ගිහිල්ලා හයිවේ එකේ ගිහිල්ලා වගේ පරාට එක්සිකියුෂන්ස් ටික ඔක්කොම ඉවර කරයින් පස්සේ මේ නීතිය සංශෝධනය කළ වැඩක් නැනේ ඇමතුමා. ඒක නෙවෙන්නේ ඇත්ත කතාව. මේ මෙතන දේශපාලනයක් නැහැ. මම මේ කතා කරන්නේ මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වය ලබා දෙන 52%ක් මේ රටේ ශ්‍රම වලාකායට රැකියා ලබා දෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙන්නේ. මට කරුණාකරලා දැන් අද මට උත්තරේකුත් නැති නිසා මම අහන්න කැමතියි ඔබතුමාගේ කරුණාකරලා මේ සඳහා දැන් ඔබතුමාත් ඉන්නවනේ කැබිනට් එකේ, අගමැතිතුමාත් ඉන්නවනේ කැබිනට් එකේ, ඔබතුමාලා තීන්දුවක් ගත්තනේ. ඒ තීන්දුව වාණිජ බැංකු ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මොකද්ද ඔබතුමාලගේ අගමැති කමේ අමති කමේ වැඩි? මොකද්ද වැඩි?
ඒකතුමනේ කන්නේ Honourable Leader of the Opposition asked the question very clearly, we'll give the assurance. Other than a Raja Matuma, Sabagula, and Hadisi, Karnavakata, Muleme, Sakat Chavakata, Kandavarati Ben Baba, then on the Latino. Some of the Pakshaituma, Kalin Kipo, Tavak, may Prashni Gatta, on some poor Nekagami Parati, execution lawyer, eh, Pasugi, out of the Ganana Tula, Kipo Araya, Sanso the Nikalatino. කේවා බැලුවොත් මම හිතන්නේ ඔබතුමත් කියවලා බලලා තියෙනවා
ඔක්කොම එක ටික
දාලා වසර 5න් 5 වසර 10න් 10ට සංශෝධනය කළා. ඒක පළවෙනියෙන් ගෙනාපු සීමාව දැන් කීප මතාවක් වැඩි කරලා තියෙනවා. දැන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව මේ කටයුතු කරලා තිබෙන්නේ මේ පිළිබඳ තිබෙන ප්‍රශ්නේ ගැඹුරින් අවධානයට යොමු නොකර වෙන්නත් පුළුවන් මේක සම්පත කළා. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයේදී ජනප්‍රතිමා ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යතුමා හැටියටත් තීරණය කරා මේක කල් දාන්න ඒ අතරතුර වහාම සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන්න. So I give you the assurance what you are requested we'll implement. Yeah.
හරි මම කැබිනට් එක ගත්ත තීන්දුව ප්‍රශංසාවට ලක් කරනවා. ඔබතුමාට තේරෙනවද දන්නේ දැන් මේක amendment එකක් ගේන්න යන්නේ. Amendment එකක් ගේන්න යන කාල පරාසය තුල අගමැතිතුමා
suspend
අගමැතිතුමා මේගොල්ලෝ යනවා මේ ශීඝ්‍රගාමි ගමනක පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කරලා මේ ඉරකඩන් ටික වෙන්දේසි කරන්න. එතකොට amendment එක එනකොට මේ ඔක්කොම ඉවරයි.
නෑ අපි
වෙන්දේසි කරලා ඉවරයි.
නෑ ඔබතුමා කියන කාරණාව
තපරකින්
අගමැතිතුමා
මම one second මම එකක් කියන්නට ඕන. මම පිළිගන්නවා මේ රටේ බැංකු පද්ධතියේ ස්ථායීතාවය stability of the banking system එක වැදගත්. ඒක තමයි අපි යෝජනා කරේ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍යායතනත් එක්ක සාකච්ඡා කරලා යම් කිසි ස්ටෑන්ඩ් බයි ෆැසිලිටි එකක් හරහා ඒ ස්ථායීකරණය ක්‍රියාත්මක කරන්නට යෝජනාවක් ඉදිරිපත් කරන්න අපිත් අපේ සහයෝගය ලබා දෙන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් නමුත් මේ අන්තර්කාලීන කාලය තුළ කරුණා කරලා මහ බැංකුව ලව්වලා චක්‍රලේඛයක් නිකුත් කරවන්න මේ පරාට එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක කිරීම නතර කරා අත්හිටවා.
එනදී තමයි අපි සාකච්ඡා කළා කැබිනට් මණ්ඩලයේ පැමිණි එකඟතාවයේ අනුව මේ තාවකාලික අත්හිටවන්න මාස කිහිපයකට තීරණයක් අරන් තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට උදාවන මම එරාන් වික්‍රමන්ත මන්ත්‍රීතුමා නැගිට නිසා අහනවා පරාට එක්සිකියුෂන් ලෝ එක ඇමෙන් කරලා බැංකින් ඇක්ට් එකේ දැන් තුන් වාරයක් පමණ ඔබ සිටපු මුදල් අමාත්‍යංශයේ හැටියටත් එමෙන් කරා මේ තත්ත්වය. එතකොට මේ සීමාවල් වැඩි කරමින් යනවා පාර්ලිමේන්තුව. ඒ කියන්නේ එම නැත්තම් ලක්ෂ දෙකට තිබුණාට එකට වැඩි යන්න බෑ. තේනවාද? මම ඔබතුමා මම දන්නවා මේ ගැඹුරෙන් මේක අධ්‍යයනය කරලා තියෙන බව. දෙවෙන්න මධ්‍යම බැංකුවේ ඒ ආකාරයේ සාකච්ඡා මාර්ගයෙන් there is a special arbitration committee
in the banking sector that sits, that are not been functioning or being consulted by the banking sector. So we should address them also, because that provision is there which has not been used. Formally it was used. Denisa Mevani De Wahama Badala Api Madihat Penato One Parliament to Hati Kinekat Mamakianka the Mudal Committee Walta may Balatala Tieno Genva Madihat Karavang anim. I'll send you the details. I just got this last evening. Oh. Huh?
ඒක දුන්නාම ඇසට් එක ඒක වැලියු කරනවා බැංකුවෙන් ඒකෙන් 150ක් දුන්නා කියලා කියමු ඒක පියව ගන්නවා නමුත් ඒක වැලියුේෂන් එකට වැඩිය අඩුවෙන් විකිණෙනවා කියන චෝදනාව තමයි තියෙන්නේ ඉතින් අර එමෙන්ඩ්මන්ට් එක කරනකොට චෙක් ඇන් බැලන්ස් එකක් තියෙන්න ඕනේ ඒ නිසා ඒක ණය දුන්න බැංකුවට විතරක් තියන්න බෑ වැලියුේෂන් එක ඉන්ඩිපෙන්ඩන්ට්ලි එක කරන්න ඕනේ ඒකට මහ බැංකුව හරි වෙන ආයතනයක් වෙන්න පුළුවන් හැබැයි දැන් තියෙන ලෝ එකේ වගේ ඒක නිකන් තියන්න බෑ අවිනිශ්චිතභාවයක් තියන්න බෑ ඉතින් මං කියන්නේ ඒක ස්ටිපියුලේට් කරන්න නැත්නම් දෙසැම්බර් මාසෙත් ඔක ආපුවම ඔය ප්‍රශ්න ආයෙත් දෙසැම්බර් මාසෙ එනවා ඒක දැම්මම වෙනස් කරන එක හොඳයි කියන යෝජනාව තමයි කරන්නේ
හොඳයි
අධ්‍යාපන ඇමතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ගරු අධ්‍යාපන ඇමතුමනි බස්නාහිර පළාත් සභාවේ ගුරුවරුන් බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පවත්වුවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ පවත්වුවා. සම්මුඛ පරීක්ෂණත් සමගාමීවම ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුත් කළා. දැන් 5035 දෙනෙක් සමත් වෙලා තියෙනවා. දැන් පත්වීම් දීලා තියෙන්නේ 2500ටයි. බස්නාහිර පළාතේ ගුරුපුරප්පාඩු 35ටත් වඩා තියෙනවා. දැන් ඉතුරු අය බඳවා ගැනීමක් සිදු කරනවා නම් කවදද? නැත්නම් ඉස්කෝලවල බරපතල ගුරු හිඟයක් තවමත් තියෙනවා. මේ පිළිබඳව ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ගරු කතානායකතුමනි, මම අද පෙරවරුවෙත් ගරු ආණ්ඩුකාරතුමාට දුරකථනයෙන් කතා කළා. හෙට උදේ පළාත් 9ම බලධාරීන් එක්ක සූම් සාකච්ඡාවක් තියෙනවා. මට දැනුම් දුන්නේ දැන්ට අර කඩිනමින් පත්වීම් දියුතුවක් දීගෙන යනවා. ඒ ලකුණු අනුව සමත් වෙලා ඉන්න සියලු පිරිස් සහ පුරප්පාඩු සංඛ්‍යාවට අදාළව පත්වීම් දිගටම කරගෙන යනවා.
හරි, බොහොම ස්තුතියි. යෝජනා පිළිබඳව දැනුම් දීම කර සභානායකතුමා.
ඊයේ ගරු ජනාධිපතිතුමා එතුමාගේ කතාව කිව්වා. අපේ මේ විපක්ෂ නායකතුමා අවුරුද්දකට විතර කලින් තමයි මේ පරාටේ නීතිය අත්හිටවන්න කියලා කිව්වේ. නමුත් ගරු ජනාධිපතිතුමා කිව්වා ඒ කාලේ මේ බැංකු පද්ධතිය ස්ථාවර වෙලා තිබෙන්නේ නැහැ. නමුත් දැන් ස්ථාවරයි කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒකයි අපි කියන්නේ මේක අත්හිටවන්න සත්‍ය කරන්න. අවසි කරන්න කියන්නේ නැහැ. අත්හිටවන්න.